පින්තුනේ මේ බුද්ධ ශාසනය එක්ක දෙවිවරුන්ගේ තියෙන සම්බන්ධය අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට දෙවියන් කියන්නේ කවුද? ඒ දෙවිවරු බුද්ධ ශාසනයත් එක්ක මොනතරම් බැඳීමක් සම්බන්ධයක් තියෙනවද? ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයන්ට ඒ දෙවියන්ගේ පිහිට උපකාර ලැබෙන්නේ කොයි ආකාරයටද? දෙවියන්ගේ පිහිට ලබන්නේ කොහොමද? මෙන්න මේ කාරණිය ගැන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් නිරවුල් දැනුමක් ඇති කරගත යුතුයි. බොහෝ වෙලාවට අපි දකින්න සමාජයේ තුල මේ දෙවියන් ගැන තියෙන නොදැනුවත්කම නිසාම ධර්මයේ දන්නේ නැතිකම නිසාම බොහෝ දෙනෙක් දෙවියන්ට ගරහන්න පටන් ගන්නවා. දෙවිවරු ඉන්නේ දිව්‍ය ලෝකවල. දෙවියන් අපිට සතයක්වත් ගෙනහලා රුපියලක්වත් දීපු දෙවියෙක් ඉන්නවද? ඔබ අහලා ඇති ඔය වගේ කතා සමාජයේ. මේ විපත් කරදර එනකොට කොයි එක දෙවියෙක්වත් ඉන්නවද? එතකොට මෙහෙම කිය කිය දෙවියන්ට බණින ගරහන බොහෝ පිරිසක් මේ සමාජය තුල බහලා ඇති. සමහරු හිතාගෙන ඉන්නේ දෙවිවරු කියන්නේ අපි ඉල්ලන ගමන් අපිට සල්ලි ගෙනහලා දෙන, ඉල්ලපු දේ ගෙනහලා දෙන, අපි ඉල්ලන දේ දෙන්න බලාගෙන ඉන්න අපේ වැඩකාරයෝ පිරිසක් කියලා හිතාගෙන ඉන්න කොටසකුත් ඉන්නවා. පින්නතුනි, අපි ධර්මානුකූලව අපි මේ ඉන්න ලෝක ධාතුව, දෙවියන් කියන්නේ කවුද, මේ මනුස්ස ලෝකේ අපි ඒ දෙවිවරු එක්ක තියෙන මොන වගේ බැඳීමක්ද? මෙන්න මේ කාරණේ අපි ධර්මයේ තුලින් නිරවුල් කරගන්න උත්සාහයක් ගමු. ඔබත් මමත් අපි මේ ජීවත් වෙන ලෝක ධාතුව, මේ ලෝක ධාතුව බුදුරජාණන් වහන්සේගේ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා, ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය කියලා. මෙන්න මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින සත්ව ලෝක 31ක් ගැන ධර්මයේ විස්තර කරනවා. මනුස්ස ලෝකේ එකයි. මේ සූර්යාගේ, චන්ද්‍රයාගේ ආලෝකයේ මේ විශ්වය තුල යම් තාක් දුරට විහිදෙනවද? අන්නේ පරාසය තුල සත්වයන් උපදින තල 31ක් තියෙනවා. ඒ 31න් මනුස්ස ලෝකේ එකයි. අපි මේ ඉන්න මනුස්ස ලෝකේ. එතකොට මේ ලෝකෙම ඇසුරු කරගෙන තියෙන තිරිසන් අපාය. තිරිසන්ගත සත්වෙ. ඊළඟට പ്രേත අපාය. പ്രേත ලෝකේ. අසුර අපාය. මහා සාගරය ඇසුරු කරගෙන අසුරයන්ගේ අසුර විමාන අසුර ලෝකේ පවතිනවා කියලා දේශනාවල තියෙනවා. ඊළඟට නිරය. එතකොට දුක් විඳින මේ පංචකාමයන් නිසා දුකට වැටිච්ච අකුසල විපාක විඳින සත්ව ලෝක හතරක් තියෙනවා. නිරය, තිරිසන් අපාය, പ്രേත ලෝකය, අසුර අපාය හතරයි. ඒවට තමයි අපි ධර්මයේ කියන්නේ සතර අපාය කියලා. මනුස්ස ලෝකේ එකයි. ඉහළ සැප ඇති දිව්‍ය තල හයක් ධර්මයේ විස්තර කරනවා. චාතු මහරාජික, තාවතින්සය, යාමය, තුසිතය, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති. මෙන්න මේ හැම දිව්‍ය ලෝකයක් අතරම පරතරය අටුවාවේ සඳහන් වෙනවා මනුස්ස ලෝකේ නම් යොදුන් 42000ක් 42000ක් ඉහලින් තමයි මනුස්ස ලෝකේ නම් චාතු මහරාජික දෙව්ලොව තියෙන්නේ. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහලින් තමයි තෞතිසා දෙව්ලොව තියෙන්නේ. එතකොට මනුස්ස ලෝකේ ඉඳන් තෞතිසාවට සම්පූර්ණ දුර ප්‍රමාණය යොදුන් 84000ක් කියන්නේ. මේ හැම දිව්‍ය තලයක්ම යොදුන් 42000 බැගින් තමයි මනුස්ස ලෝකේ ඉන්න යොදුන් 42000 ඉහළින් යොදුන් මතක තියාගන්න යොදුන් වලින් තියෙන්නේ. යොදුනක් කියන්නේ සැතපුම් 16ක් හැටියට ධර්මයේ විස්තර වෙනවා. එතකොට යොදුන් 42000ක් ඉහළ අහසේ චාතු මහරාජික දිව්‍ය තලය. ඔන්නයි චාතු මහරාජික දෙව්ලොව තමයි සතර වරන් දෙවියන් වැඩ ඉන්නේ. ඔබ ඔය ආඨානාටි දේශනාව යහල ඇති. මේ ලෝකේ සියු දිසා පාලනය කරන විරෝධ, විරෝපාක්ෂ, වෛශ්‍රවන්, රුද්‍රාෂ්ට කියලා සතර වරන් දෙවිවරු. එතකොට ඒ අය යටතේ යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරෝ කියන අමනුෂ්‍ය සේනා පාලනය වෙනවා කියලා ධර්මයේ ආටානාටි සඳහන් වෙනවා. අපි සරල තේරුමක් ගමු. චාතු මහරජික දෙව්ලෝ තියෙන මනුස්ස ලෝකේ නම් යොදුම් 42000ක් ඉහළ අහසේ. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් ඉහළින් තමයි තෞතිසාව තියෙන්නේ. සක්‍ර දෙවියෝ වැඩ ඉන්නේ මේ තෞතිසා දෙව්ලෝ. චාතු මහරජික තෞතිස කියන මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ තමයි සක්‍ර දෙවියෝ. ඒ නිසා තමයි සක්‍ර දෙවියන්ට කියන්නේ දෙදෙව්ලොවට අධිපති කියලා. සක්‍ර දෙවියෝ. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් කියලින් යාම දිව්‍ය ලෝකේ තියෙනවා. එතන ඉඳන් තවත් යොදුම් 42000ක් කියලින් තුසිත දෙව්ලොව. බෝධිසත්වරු පාරමී පුරන අපේ බෝසතාණන් වහන්සේ පවා පාරමී සම්පූර්ණ කරලා ඉපදුනේ තුසිත දිව්‍ය ලෝකේ. අදටත් මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඒ පාරමී පුරපු බෝධිසත්වරු තුසිත දෙව්ලොව තමයි වැඩ ඉන්නේ. එතන ඉඳන් තවත් ඉහළට යොදුම් 42000ක් කියලින් නිම්මාන රති දෙව්ලොව. ඊටත් ඉහළින් තියෙනවා පරිනිම්මිත වස්වර්ති දිව්‍ය ලෝකෙ. මෙන්න මේ විදිහ දිව්‍ය තල 6ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා මේ ඉහළ අහසේ පිහිට. එතන ඉඳන් තවත් ඉහළින් තමයි බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම ඔය වගේ ඉහළට 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 බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක් තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. රූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ ධ්‍යාන වඩලා රූපී ධ්‍යාන වඩලා උපදින ඒ ඒ ධ්‍යානයන් තනුව උපදින බ්‍රහ්මතල 16ක් ධර්මයේ විස්තර කරනවා. ඊටත් ඉහළින් කෙළවරේම තියෙන්නේ අරූපී බ්‍රහ්මතල. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නීව සංඥා නා සංඥායතන කියන අරූපී බ්‍රහ්මතල හතරක් තියෙනවා. ඒවැ ඉන්නේ අරූපාවචර බ්‍රහ්මතල. එතකොට දැන් ඔබ ගණනය කරලා බලන්න සතර අපායයි. මනුස්ස ලෝකයයි. දිව්‍ය ලෝක 6යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපී බ්‍රහ්මතල හතරයි. දැන් ඔය ඔක්කොම එකතු කරපුවාම 31ක් වෙනවා. ඔන්නෝයි තල 31 පිහිටලා තියෙන්නේ සූර්යාගේ ආලෝකය යම්තාක් දුරට විහිදෙනවද චන්ද්‍රයාගේ ආලෝකය යම්තාක් දුරට විහිදෙනවද මේ විශ්වයේ ඒ පරාසය තුල තමයි කියන ওই තල 31 පිහිටලා තියෙන්නේ. එතනිනුත් එහා ලෝක ධාතු ගැන විස්තර තියෙනවා. ඔය වගේ 1000ක ප්‍රමාණයක් සහස්ත්‍රී ලෝක ධාතු හැටියට විස්තර වෙනවා. ඒ 1000 10000න් ගුණ කරාට පස්සේ දිවිසහස්ත්‍රී ලෝක ධාතු හැටියට විස්තර වෙනවා. ඒ ප්‍රමාණය තවත් 10000න් ගුණ කරාට පස්සේ ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතු කියනවා. ඔන්න ඔය ත්‍රිසහස්ත්‍රී ලෝක ධාතුට තමයි අපි ධර්මයේ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල කියලා. ඔබ අහලා ඇති ආටානාටි සූත්‍රය, කන්දපිරිත, බොජ්ජංගපිරිත, ඊළඟට රතන සූත්‍රය මෙන්න මේ වගේ දේශනා කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි දේශනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට චූලනිකා ලෝක ධාතුව දසදහසක් ලෝක ධාතුව බෝසතාණන් වහන්සේ නමක් මව් කුස පිළිසින ගන්නකොට මව් කුසින් බිහි වෙනකොට සම්බුද්ධත්වයට පත් වෙනකොට මහා අභිනිෂ්ක්‍රමණය කරනකොට ප්‍රථම ධර්ම දේශනා කරනකොට ආයු සංස්කාර අතහරිනකොට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානකොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙනවා කියලා. දසදහසක් ලෝක ධාතුවට අපේ බෝසතාණන් වහන්සේ ඉපදිච්ච දවසේ බුද්ධත්වයට පත් වෙච්ච දවසේ ප්‍රථම ධර්ම දේශනා කරද්දී ආලෝක ධාරා විහිදුනා කියන දිව්‍යංගේ දේවානුභාවයේ ඉක්මවාගේ ආලෝක ධාරා ඒ ඒ ලෝක ධාතුවලට පවා විහිදුනා කියන. එතකොට අපිට මෙන්න මේ ටික විතරක් ඔබ තේරුම් අරගෙන ඒ ඔස්සේ අපි බලමු බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනකොට අපි බුදුරජාණන් වහන්සේගේ ගුණ හඳුන්වනවා සත්තා දේව මනුස්සාන. සත්තා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කාටද? දේව මනුස්සාන. මේ මනුස්ස ලෝකේ ඉන්න අපිට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ බවට පත් වුණේ දේව මනුස්සානම් දෙවියන්ට මිනිසුන්ට නිවන් මඟ පෙන්නන ගුරුවරයා බවට පත්ුනේ බුදුරජාණන් වහන්සේ. එතන දේව කියනකොට දිව්‍ය බ්‍රහ්ම කියන ඒ කොටාස දෙකම එක ගණේට දාලා තමයි සත්තා දේව මනුස්සානම් කියන තැන හඳුන්වන්නේ. වෙනමත් ධර්මයේ විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේට අපි තවත් වචනයක් කියනවා තුන් ලෝකාග්‍ර. මනුස්ස දිව්‍ය බ්‍රහ්ම කියන මේ තුන් ලෝකේම අග්‍රම කෙනා. දැන් ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනා වෙලාවේ භූමාතු දෙවියන්ගෙන් මේ පොළොව ආශ්‍රිත දේවතා කොට්ටාසයක් ඉනෝ. ඒ අය ඒ තරම් මහා බලවත් දෙවිවරු නෙමෙයි. ඒ අයිට කියන්නේ මේ උක්ෂ පර්වත විමාන කරගත් පොළොව ආශ්‍රිත ඉන්න දේවතාවරු. ඒ අයට ධර්මයේ කියනවා භූමාතු දෙවිවරු. එතනින් තමයි ඉහළ දිව්‍ය තලවලට පණවිඩ යන්නේ. මේ තොරතුරු අරගෙන යන්නේ දෙවිවරු. ඔබ අහලා ඇති ආඨානාටි දේශනාව අවස මේ ධම්මචක්ක දේශනාව අහන්න දසදහසක් ලෝක දහස් වල දිවිවරු අහසේ අතුරු සිදුරු නැතු අහස පිරුණා කියන. ඒ ධම්සප් පැවතුණු සූට දේශනාව අහන්න ආපු දිවිවරු අහසේ ඉඳ නැතුව ඉඳිකට තුඩක් තරම් ප්‍රමාණ ඉතා සියුම් දිව්‍ය ශරීර මවාගෙන අහසේ පිරීලා ගියා කියන. දේශනාව අවසානයේ භූමාතු දෙවියන්ගේ ඉඳන් ඉහළට ඉහළට අකණිතා බමලව දක්වාම දේවතාවරු ප්‍රීති ගෝසා කරනවා. අප්පතිවත්තියන් ශ්‍රමණේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා කේන චිවලෝකස්මි. මේ වගේ දේශනාවක් මේ ලෝකේ වෙන කිසිම ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට වෙන කාටවත් කරන්න බෑ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමස්මයි මේ දේශනාව කරන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මචක්කයේ පැවැත්වුවා කියලා ප්‍රීතිගෝසා කරා. ඒ විදිහට බුම්මානන් දේවාන සද්දන් සුත්තා චාතුම් මහරජිකා දේවා සද්ද මනුස්සා වේසුම් චාතුම් මහරජිකානන් දේවාන සද්දන් සුත්තා ඔය විදිහට ඉහළට ඉහළට තෞතිසා දේවරු ඊයගේ හඬට යාම දේවරු ඊළඟට තුසිත දේවරු ඔය වගේ ඉහළට ඉහළට අකනිතා බමලව දක්වාම දේවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගෙන් බණහන්නේ මේ මිනිස්සු විතරක් නෙමෙයි. මේ බුද්ධ ශාසනේ බණහලා ධර්මය අවබෝධ කරේ මිනිස්සු විතරක් නෙමෙයි. ධම්සප් පැවතුම් සූත්‍ර දේශනාවම ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාවනි ධම්සප් පැවතුම් සූත්‍රේ. අපි කවුරුත් දන්නවා මේ දේශනාවෙන් බණහන්න මනුස්ස ලෝකෙන් හිටියේ පස් දෙනයි. කොණ්ණඤ්ඤ, වප්ප, බද්දිය, මහානා මාස්සජී. හැබැයි ඔබ කවුරුත් දන්නවා ඔය පස් දෙනාටත් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා කියලා ඔප්පු කරගන්න කොච්චර උත්සාහයක් ගන්න වුණාද? පිළිගත්තෙම නැහැනේ. අන්න ඒ වදුස්කර ක්‍රියාව අතහැරලා ආයි අපේ උදව් ඉල්ලගෙන ඔය අපිව හොයාගෙන සාක්‍ය වංශ කෙනෙක් නිසා ඔය ආසනයක් විතරක් පනවමු. කවුරුත් ගෞරව කරන්න එපා. එහෙම තමයි කලින් කතා වුණේ. අවසානයේ බුදුරජාණන් වහන්සේ වඩිම ළඟට වැඩම කරනකොට මේ අයට එක්කෙනෙක් දුවගෙන ගිහිල්ලා පා දෝවණේ කරා. තව කෙනෙක් පැන් භාජන ගෙනාව පාත්‍ර සිවුරු පිළිගත් ආසන පැනෙව්ව. නිරායාසයෙන්ම ගෞරව කරන්න සිද්ධ වුණා බුදුහාමුදුරන්ගේ බුද්ධ බලයට. ඒ කතිකා කරගත්ත විදිහට ඉන්න බැරි වුණා. නමුත් මේ අය බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කරේ ආයුෂ්මතුන් හරියට නිකන් යාළුවෙකුට කතා කරනවා වගේ. බුදුරජාණන් වහන්සේ කීප වතාවක් කියා හිටියා ආයුෂ්මතුන් කියන්න එපා, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඒ ආයුෂ්මතුනි, ඔබ වහන්සේ මේ දුෂ්කර ක්‍රියාව අතහැලා බුදුණා දෙවනි පාරක් ඒ විදිහටම ඇහුවා. ඊළඟවත් ආයි බුදුරජාණන් වහන්සේ කියනවා මීට පෙර මං කවමදාවත් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවාද? අන්න එතකොට කොණ්ණඤ්ඤ කියන කෙනාට මතක් වුණා ඇත්තනේ නම් නම් තියෙන දවසේ මේ මහා පුරුෂ ලක්ෂණ සියල්ල පරීක්ෂා කරලා එක ඇඟිල්ලක් උස්සලා ඒකාන්තයෙන් බුදු වෙනවා කිව්වේ මමනේ. උන්වහන්සේ තුල මගේ ශාස්ත්‍රයට අනුව නම් ඉගෙනගත් දේවල් වලට අනුව මහා පුරුෂ ලක්ෂණ පිහිටලා තියෙන ආකාරයට ඒකාන්තෙම බුදු වෙන කෙනෙක් මේ. අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරා දින ගණන් සිහිසුන් ඇදගෙන වැටුණා කවදාවත් උතුම් මිනිස් ගුණ ධර්මයක් ලැබුවා කියලා බොරුවක් කියපු නැති කෙනෙක් එහෙමනම් උන්වහන්සේ කාන්තෙන් මේ ධර්මය අවබෝධ කරගෙනයි අපි හොයාගෙන ආවේ කියලා කොණ්ණඤ්ඤන් වහන්සේ විතරයි පිළිගත්තේ අනිත් හතර දෙනා ඒත් සැකින් හිටියේ එතකොට මනුස්ස ලෝකේ ඔන්නෝය පස් දිනාට දහම් දෙසුවා ධම්මචක්ක දේශනාවෙන් බණ කියලා ඉවර වෙනකොට කොණ්ණඤ්ඤහාඳුරු විතරයි සෝවාන් වුණේ පළවෙනි දවසේ හැබැයි එදා ඒ දේශනාව අහපු දෙවිවරු අතරින් 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා සඳහන් වෙනවා එතකොට බලන්න මනුස්ස ලෝකෙ එක්කෙනෙක් මාර්ගඵල ලබනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලබනවා එහෙමනම් ඔබ හිතන්න දෙවිවරුන්ගේ ධර්ම අවබෝධ කිරීමේ කුසලතාවය කොච්චරද කියලා හිතන්න. මනුස්ස ලෝකයෙන් එක්කෙනෙක් ධම්මචක්ක දේශනාව අහලා සෝවාන් වෙද්දී අහසේ ඉඳන් බණ අහපු දෙවිවරුන්ගෙන් 18 කෝටියක් පළවෙනි දේශනාවෙම මාර්ගඵල ලැබුවා. එහෙමනම් මේ දෙවිවරු අතරින් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා කොයිතරම් දේවතාවුරු මාර්ගඵල ලැබලද? බුද්ධ දේශනා බොහෝ ප්‍රමාණයක සඳහන් වෙනවා අහසේ හිටපු ලක්ෂ ගණන් දෙවිවරු ඒ දේශන අවසානයේ මාර්ගඵල ලබන මනුස්ස ලෝකේ නිවන් අවබෝධ කර ඉතාම සුළු පිළිසයි දෙවියන් එක්ක බලද්දී පිංගතුනි බුදුරජාණන් වහන්සේ එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් සමහරු අහනවා ඉතින් එහෙනම් බුදුහාමුදුරුවන්ට දිව්‍ය ලෝකේ බුදු වෙන්න තිබ්බද ඔය වගේ පඬිත ප්‍රශ්න අහන අය ඉන්නවා පිංගතුනි බුදුරජාණන් වහන්සේ දෙව්ලොව බුදු වුණා නම් බුදුවරු දිව්‍ය ලෝකේ බුදු වෙන්නේ නැහැ. පාරමී පුරාගෙන එනවා. පාරමී පුරද්දි බුදුවරුන්ට පාරමී පුරන්න වැඩිපුරම උපකාර කරන්නේ දෙවිවරු. දෙවියන් තමයි ආරාධනා කරන්නේ. කාලෝ යන්තේ මහාවීර මහාවීරයන් වහන්සේ ඔබ වහන්සේට දැන් කාලයයි. උපච්ච මාතු කුච්චිය මිනිස් මව කුසක ගිහින් උපදින්න. සදේවකන් තාරයන්තෝ බුද්ධස්සු අමතම් පද අමෘත නිවන අවබෝධ කරගෙන මේ දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න කියලා. දෙව්ලොව ඉන්න බෝසතාණන් වහන්සේට මනුස්ස ලෝකේ ඇවිල්ලා මව් කුස පිළිසිඳ ගන්න ආරාධනා කරන්නේ සත්ව දෙවියන් ඇතුළු දෙවිවරු. බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුත වෙලා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳ ගනිද්දිම සක් දෙවිඳුගේ අණින් සතර වරන් දෙවියන් හතර දෙනාම බෝසත් අම්මගේ හතර පැත්තෙන් ඉන්නව දරුව බිහි වෙන තෙක් ආරක්ෂාවට. බෝසතාණන් වහන්සේගේ උපත ගැන හිතන්න. ඉස්සල්ලාම දරුව අතට ගත්තේ සක්‍ර දෙවියෝ. රන් දැලකින් පිළිගත්තා කියලා තියෙන. ඊළඟට සතර වරන් දෙවියන්ගේ අතට පත් කරලා ආයිමත් සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුටට පත් වෙන්න මහා පින්වන්ත කුමාරයෙක් ලෝකේ පහළ වුණා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් පුතාව අම්මගේ අතට දෙන්නේ. පින්වන්ත මහාමායා දේවිය බෝසත් පුතා අතින් ගන්නකොටම පොන්චි සිරිපතුල දිගු කරන්නේ පොළොව දිහාවට. පොළොවේ තියන්න හදනකොටම තමයි සිරිපතුල පොළොවේ වදින්න කලින් නෙළුම් මලක් පහළ වෙන්නේ. උතුරු දිශාවට පියවර 7ක් ගමන් කරනවා පියවරෙන් පියවර පොන්චි සිරිපතුල් පිළිගන්නේ පොළොවේ පහළ වෙන නෙළුම් මල්. සිංහනාදයක් රග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අය මන්තිමා ජාති නත්ති දානි පුනබ්බව. එතකොට මනුස්ස ලෝකේ කවුරුත් දන්නේ මේ බුදු වෙන කෙනෙක් කියලා. හැබැයි දෙවිවරු දිව්‍ය ලෝකවල ප්‍රීති ගෝසා කරනවා මහාවීරයන් වහන්සේ. අද මහා මායා දේවිය කුසින් ලෝකයට බිහි වුණා. ඔබ අහලා ඇති එදා අසිත තාපසය මනුස්ස ලෝකේ හිටපු තවුසේ බොහෝම ඍදි බල සම්පන්න භාවනා කරලා මනෝමය ශරීරෙන් දිව්‍ය ලෝකෙට යනවා කිනෝ දවල් කාලේ විවේකයෙන් ඉන්න. ඒ තරම් ඍදිමත් කෙනෙක්. එදා දෙව්ලොවට ගියාම මුළු දිව්‍ය ලෝකම දෙවිවරු සරසලා. දිව්‍ය නැටුම් වාදන තූර්ය වාදන දෙවියන්ගේ සංගීත. ඇහුව මොකද දෙවියනි මේ තරම් සතුටක්? කවදාවත් නැතුව. එතකොට දෙවිවරු කියනවා ඇයි දන්නේ නැද්ද? මේ තුන් ලෝකෙටම යහපත උදා කරන මහා පින්වන්ත කෙනා අද මහා මායා දේවිය කුසින් සුද්ධෝදන රජතුමාගේ පුතෙක් හැටියට ලෝකෙට බිහි වුණා. ඇයි ඔබ දන්නේ නැද්ද? එතකොට අසිත තහපසයා මේක දැනගත්තේ දෙවියන්ගේ. ඉක්මනට මනුස්ස ලෝකෙට ඇවිල්ලා මාලිගාවට ගිහිල්ලා සුද්ධෝදන රජතුමා හම්බෙලා කියනවා රජතුමනි පුත් කුමාරයෙක් ලැබුණාද? අනේ මට බලන්න පුළුවන්. බෝසත් පුතා පෙන්නපු වෙලාවේ එකින් එක බැලුවේ මහා පුරුෂ ලක්ෂණ දිහා. එතකොට බලන්න මනුස්ස ලෝකයයි දන්නේ නැති වුණාට දෙවිවරු මේ කාරණා සියල්ල දන්නවා. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ නමක් දෙව්ලොව බුදු වුණා නම් අපි නිකමට හිතමු දෙව්ලොව බුදුවරු පහළ වෙන්නේ නැහැ. බුදුවරු පහළ වෙන්නේ මනුලොව. බැරි වෙලාවත් දෙවිවරු බුදු කෙනෙක් දිව්‍ය ලෝකේ බුදු වුණා නම් මනුස්ස ලෝකේ මේ අපි යන්නද දිව්‍ය ලෝකෙට ගිහිලා බණ අහලා එන්න. මනුස්ස ලෝකේ මේ ඉන්න අහිංසක මිනිස්සු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව දිව්‍ය ලෝකෙට ගිහිලා බණ අහලා එන්නද? හැබැයි මනුස්ස ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනකොට දෙවියන් ඇවිල්ලා බණ අහලා යනවා. දෙවියන්ට හිතන සැනින් ඕන තැනකට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ සිතුවිල්ල දකින්නවා. බණ කියන්න හිතනකොටම සූදානම් වෙනකොටම දෙවිවරු අතුරු සිදුරු නැතුව අහසෙ පිරීලා බණ අහන්න සූදානම් වෙලා ඉවරයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දවසක් පුංචි රාහුල හාමුදුරුවන් ඔන්න බලන්න දෙවිවරු එකතු වෙන හැටි. මනුස්ස ලෝකේ දැන් හිතන්න ඔබට ආරංචි වෙනවා අන්න අසවල් දැන් බණක් තියෙනවා. දැන් ඕකට යන්න කොච්චර සූදානම් වෙන්න ඕනද? බණක් සූදානම් කරලා පන්සල් වල ඉස්සර තිබ්බ බණ ගැන හිතන්න. අපිත් ඔය ලංකාව පුරා බොහෝ තැන්වල බණට ගියානේ. අපිට බණට ආරාධනා කරන්නේ මාස ගානකට කලින්. ඒ පන්සලේ හෝ යම් කිසි පිරිසක් ධර්ම දේශනාවක් යම් ගමක පළාතක ලෑස්ති කරාට පස්සේ වර්තමානේ නම් දැන් මීන් දාලා අඩු ගානේ බැනර් ටිකක් දාලා ගම්වල නම් එනවුස් කරනවා. ත්‍රිවිල් එහි කාර්ය මේ ස්පීකර් එකක් බැඳගෙන එනවුස් කරනවා. අසවල් දවසේ ධර්ම දේශනාවක් විහාරස්ථානේ තියෙනවා බණ අහන්න ඉන්න කියලා මිනිස්සුන්ට ගම්වල එනවුස් කර කර යනවා. ඊළඟට ওই පොඩි පත්‍රිකා බෙදනවා සමහරු. මෙහෙම තමයි මිනිස්සු එක එක කෙනාට පණවිඩේ දැනුම් දෙන්නේ. ඉතින් ඕක මාසයකට විතර කලින් තමයි දැන් මේන් ටික දාලා ඉතින් කට කතා ගිහිල්ලා ආරංචිය ගිහිල්ලා අන්න බණක් තියෙනවා අසවල් පන්සලේ අසවල් හාමුදුරු එනවා යමල්ලා බණ අහන්න කියලා අනේ ගමේ මිනිස්සු ටිකක් එනවා. සමහර වෙලාවට හාමුදුරු බණ කියලා යනවා. ගියාට පස්සේ අනේ අපි දන්නේ නැහනේ අර හාමුදුරු බණට ඇවිල්ලා අපි දන්නේ නැහනේ මේ අහල පහල හිටපු මිනිස්සුව සමහරු දන්නේ නැහැ බණ. එතකොට ඒ අද විදිහ බුදුරජාණන් වහන්සේ මනුස්ස ලෝකේ වැඩ ඉන්නකොට රහතන් වහන්සේලා වැඩ ඉන්නකොට උන්වහන්සේලා පයින් වඩිනවා චාරිකාය වඩිනවා ඒ මගතොටේ හම්බෙන අයට බණ කියනවා. සමහර වෙලාවට පිරිස බුදුහාමුදුරන් ආරංචියට හොයාගෙන එනවා. ඒ හොයාගෙන ආපු අයට බණ කිව්ව. එහෙම තමයි ඒ කාලේ ධර්ම ප්‍රචාරය කරේ. හැබැයි දෙවිවරු බුදුරජාණන් වහන්සේ බණ කියන්නේ හිතනකොටම සූදානම් වෙනකොටම ඒ සැනින් දිව්‍ය ලෝකවලට පණවිඩේ දෙව්ලොවින් දෙව්ලොවට පණවිඩේ යවලා ඉවරයි. අපිට හිතා ගන්න බැරි වේගෙන් පණවිඩේ යනවා. ධර්මයේ සඳහන් වෙනවා පුංචි රාහුල හාමුදුරු අවුරුදු 7 තමයි රාහුල කුමාරයා පැවිදි වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරේ රාහුල පුතා ඉපදිච්ච දවසේමනේ. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බුද්ධත්වයට පත් වෙලා අවුරුද්දකට පස්සේ තමයි කපිලවස්තුපුරේට තමන්ගේ ඥාතීන් බලන්න සාක්කි ජනපදයට වැඩම කරන්න. එතකොට රාහුල කුමාරයාගේ වයස අවුරුදු 7යි. ඔබ දන්න ඔය කතාව ඔබ බණට අහලා ඇති. යසෝදරාව පෙන්නවා රාහුල අර ඈතින් යන්නේ සංඝ පිරිස පිරිවරාගෙන ඔබේ පියාණන්. පියාණන් සතු සතර මහා නිධානයක් මහා දායාදයක් තියෙනවා. පියාණන්ගෙන් ගිහිලා දායාදේ ඉල්ල ගන්න කියලා. පුංචි රාහුල කුමාරයා දුවගෙන දුවගෙන ගිහිල්ලා ශ්‍රී හස්තේ ලිලා පියාණනි මට දායාදේ දෙන්න දායාදේ දෙන්න පියාණන්ගේ සෙවණැල්ල පවා මට සනීපයි කිය කී අතේ ලිලා ගියා. බුදුරජාණන් වහන්සේ කරගෙන ගිහිල්ලා උන්වහන්සේට ශාසනය දෙන්න පුළුවන් ඉහෙරම දායාදේ සාරිපුත්ත හාමුදුරන්ට පැවරුවා. සාරිපුත්ත මේ රාහුල පැවිදි කරන්න. රාහුල කුමාරයා පැවිදි කරා. අවුරුදු 7 තමයි පුංචි රාහුල හාමුදුරු පැවිදි වෙන්නේ. ඒ වුණාට උන්වහන්සේ රහත් වෙලා තියෙන අවුරුදු 19 20 වගේ වයසේදී තමයි උන්වහන්සේ රහත් වුණා කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. දවසක් බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලලා එදා දවසේ බුදුහාමුදුරුව දකිනවා අද රාහුලයන් වහන්සේගේ ඉන්ද්‍රිය ධර්ම දැන් ධර්මාවබෝධයට වැඩිලා තියෙනවා. ඉන්ද්‍රිය සකස් වෙලා. උන්වහන්සේට දැන් රහත් වෙන්න තරම් නුවණ මෝරලා තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුව එලි මහණේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට කියනවා රාහුල ඔය නිසීදනයත් අරගෙන තථාගතයන් වහන්සේ සමග වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වැළියා. ඊට වාඩි වෙලා හිටිය රාහුල හාමුදුරුව නැකිතලා නිසීදනේ කියන්නේ බිම වාඩි වෙන්න ඉලන අපි කියන්නේ පත්කඩේ කියලා. මේ පත්කඩේත් අරගෙන බුදුරජාණන් වහන්සේ පසුපසින් රාහුල හාමුදුරුව වඩිනවා. දැන් ආරාමයේ ඉන්න භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්, පාර දෙපැත්තේ ඉන්න මිනිස්සු වෙන්න පුළුවන්. ඒ අය ඇස් දෙකෙන් දකින්නේ මොකද්ද? අන්ධ බුදුරජාණන් වහන්සේ වැඩියා. අන්ධ වණී පැත්තට තමයි බුදුහාමුදුරුව වඩින්නේ. රාහුල හාමුදුරුවත් පිටිපස්සෙන් වැඩියා. එතකොට ඕක තමයි මිනිස්සු ඇස් දෙකෙන් දකින්නේ. කට්ටිය කතා වුණෙත් ඕක. කවුරුත් දන්නේ අද මොකද්ද වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නවා. රාහුල හාමුදුරුවන්ගේ ඉන්ද්‍රිය ධර්ම මෝරලා අද රාහුලයන් වහන්සේ මේ දේශනාව අහලා අවසන් වෙනකොට රහත් වෙනවා කියලා දන්නේ බුදුහාමුදුරුව. දෙවිවරු බෝමාට දෙවියන්ගේ ඉඳන් අකනිතා බඹලවට දෙවිවරු ප්‍රීතිගෝසා කරන්න පටන් ගත්තා. අද රාහුලයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ අන්ධ වණේට වඩිනවා රාහුලයන් සමග. අපිත්‍යං පුංචි රාහුල හාමුදුරන්ට කියන බණහන්න. ඒ දේශනාව අහන්න අපිත්‍යං අපිත්‍යං කියලා දෙවිවරු බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවොත් එක්ක අන්ධ වණේට වඩිනකොට මුළු අන්ධ වණේම දෙවියන්ගෙන් අතුරු සිදුරු නැතුව පිරීලා ඉවරයි කියනවා. එදා බුදුරජාණන් වහන්සේ අන්ධ වණේදි මනුස්ස ලෝකේ වෙන කවුරුත් නැහැ. බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවෝ විතරයි. මේ රාහුල හාමුදුරුවන්ට මේක තියෙනවා සංයුත්ත නිකායේ රාහුලෝවාද සූත්‍රය කියලා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා රාහුලෝවාද කියලා සූත්‍රය. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දහම් දෙසුවා. මේ ඇස කන නාසය දිව කය මනස ආයතන හය මේවා නිට්ටියද අනිත්‍යද? රාහුල මේක අනිත්‍යයි නම් මේ ඇස නිසා සැපක්ද දුකක්ද ඇති වෙන්නේ? මේක මම මගේ මගේ ආත්මයයි කියලා පිළිගන්න පුළුවන්ද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධය ගැන බොහොම ගැඹීර දේශනාවක් කරා. මේ දේශනාව අවසන් වෙනකොට පුංචි රාහුල හාමුදුරන්ගේ හිත කෙලිසුන්ගෙන් මිදිලා උතුම් අරහත්ත්වයට පත් වුණා. එදා ඒ බණහන් අන්ධ වණේට එකතු වෙලා හිටපු දෙවිවරු බොහෝ පිරිසක් මාර්ගඵල ලැබුවා කියලා ඒ දේශනාවේ සඳහන් වෙනවා. එතකොට බලන්න මනුස්ස ලෝකයේ අනිත් කවුරුත් දන්නේ නැහැ. ඇත්ත එකට දැක්කත් දන්නේ නැහැ මොකද්ද අද වෙන්නේ කොහෙද මේ යන්නේ. හැබැයි දෙවිවරු දන්නවා. දෙවියන් මේ සැනින් බණහන් එකතු වෙනවා. දැන් ඔබම හිතන්න අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රථම රහත් 69ට ඒ 69 අමතලා දේශනා කරපු දේ ඔබ අහලා ඇති. චරත භික්ඛවේ චාරිකා මහණෙනි චාරිකාය වඩින් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සැප පිණිස අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස චාරිකාය වඩින්. ඒ කියන්නේ දිව්‍ය ලෝකෙට යන්න කිව්වේ නෑ. ගම් නියම් ගම් පුරා වඩින්න කිව්වේ. එක මගකින් දෙනමක් යන්න එපා. ඒ වැඩම කරමින් එක පාරකින් එක නමක් බැගින් ගම් නියම් ගම් පුරා වඩින්න. ඒ මගතොට හම්බෙන පින් ඇති අයට ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ මුල මැදාග පිරිසිදු සාත්තං අර්ථ සහිත සබ්භ්‍යාංජනම් පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් පාරිසුද්ධම් බ්‍රහ්මචරියම් පකාසේති මේ පිරිසිදු නිවන් මගම දේශනා කර කර වඩින්න කියලා 69 ධර්ම ප්‍රචාරයට පිටත් කරා. පළවෙනි රහත් 69 පළවෙනි වස් කාලයේ අවසානයේ ප්‍රථම රහත් 69 චාරිකාය පිටත් කරේ ওই විදිහට. එතකොට බලන්න එතන බුදුරජාණන් වහන්සේ මේ රහතන් වහන්සේලාට දේශනා කරන්නේ මහණෙනි චාරිකාය වඩින්. එක මගකින් දෙනමක් වඩින්න එපා. ගම් නියම් ගම් පුරා මේ පිරිසිදු ධර්මයේ මුලමැදාග පිරිසිදු ධර්මයේ දේශනා කර කර වඩින්. හැබැයි ගම් වල ගිහිල්ලා කාට බණ කිව්වා සමාජ කුඹුරක් කොටන මිනිස්සේ පාරේ ඇවිදගෙන යන කෙනෙක් දානි ටිකක් බෙදන කෙනෙක් එදා මග තොටේ මුණ ගැහෙන පින් ඇති අයට මේ පණවිඩේ කිය කියා ගම් නියම් ගම් පුරා වඩින්න හැබැයි ඒ පණවිඩේ මිනිස් ලෝකේ මිනිස්සු ඇහුවට ඒ අය නොදැක්කට දෙවිවරුත් ඒ බණ අහනවා අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන ඒ බණ කියාගෙන ගම් නියම් ගම් පුරා වඩිනකොට අර්ථයේ පිනිස හිත පිනිස සැප පිනිස කාටද දේව මනුස්සාන දේව මිනිස් ලෝකයාට මේක ධර්ම අවබෝධයේ පිනිස යහපත පිනිස මේ ධර්ම ප්‍රචාරය උපකාර වෙනවා එහෙමනම් අපි කවුරු ඒවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මේ ධර්මයේ දේශනා කරද්දී ගමකට ගිහිල්ලා බණ කිව්වත් බණ අහන්න 5 දිනක් ඉන්නවද 10 දිනක් ඉන්නවද 50ක් 100ක් ඉන්නවද එක්කිනාටද බණ කියන්නේ අපි නොදැක්කට බොහෝ දෙවිවරු මේ දේශන අහනවා ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනයේ වැඩිපුරම ධර්මය අවබෝධ කරේ ධර්මයෙන් ප්‍රයෝජන ගත්තේ ධර්ම අවබෝධය ලැබුවේ දෙවිවරු ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ දිනචර්යාවේ රාත්‍රී මැදියම් යාමේ වෙන්කරේ දෙවිවරු වෙනුවෙන් සංයුත්ත නිකායේ සඳහන් වෙනවා පළවෙනි කොටසේ දේවතා සංයුක්තේ දේවපුත්ත සංයුක්තේ කියලා සූත්‍ර දේශනා 100 ගාණක් තියෙනවා. ඒ දේශනාවල සඳහන් වෙනවා මුළු මහ ජීත වනයේම බබළුවාගෙන ආපු දේවතාවෙක් රාත්‍රී මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ එකත් පසක ඉඳගෙන මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා මේ වගේ ප්‍රශ්නයක් ඇහුවා රාත්‍රී කාලේ බුදුරජාණන් වහන්සේ දැන් මේ ජීතවනයේ හැම වැඩ සිටිද්දී බුදුහාමුදුරන්ගේ ජීවිත කාලෙ වැඩිම කාලයක් වැඩ හිටියේ සවැත් නුවර ජීතවනයේ ඒක අපේ බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි හැම බුදු කෙනෙකුටම සාධාරණ අවිදහිත භූමියක් හැම බුදු කෙනෙක්ගේම ජීවිතේ වැඩිම කාලයක් වැඩ ඉන්න භූමිය හැටියටයි සවැත් නුවර ජීතවන භූමිය ධර්මයේ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ මේ දේශනාවලින් සූත්‍ර පිටකේ ගත්තොත් හතරෙන් තුනක් වගේ දේශනාවල වැඩිම දේශන ප්‍රමාණයක් දේශනා කරලා තියෙන්නේ ජීතවනාරාම. ඒ නිසානේ අපි බණ අහන ගොඩාක් දේශනා පටන් ගන්නෙ සාවත්තියන් විහෙරති ජීතවනේ අනාථ පිණ්ඩිකස්සාරාමේ ඒක සමයම් භගවා සාවත්තියන් විහෙරති ජීතවනේ අනාථ පිණ්ඩිකස්සාරාම බුදුරජාණන් වහන්සේ මේ සවැත් නුවර ජීතවනාරාමේ අනාථ පිණ්ඩික සිටුතුමාගේ ආරාමේ වැඩ ඉන්න කොටයි මේ දේශනාව කරේ කියලා ඔය වචනේ අපි ගොඩාක් අහලා තිනවා බලට බුදුරජාණන් වහන්සේ ධම්මසභා මණ්ඩපේ බණහන් එකතු වෙන මිනිස්සුන්ට භික්ෂු භික්ෂුණීන්ට මේ හැමෝටම ධර්ම දේශනා කරලා රාත්‍රී 10 වෙනකොට ගන්ධ කුටියට වැඩම කරලා ගන්ධ කුටියේ ඉදිරිපස ස්තූපු වගේ සාමාන්‍ය කුටිය ඇතුලේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. එතන තමයි රාත්‍රී කාලේ රාත්‍රී 10 නම් පාන්දර 2 වගේ මැදියම් යාමේ පළවෙනි යාමේ කියන්නේ රාත්‍රී 10 පමණ වෙන තෙක් රාත්‍රී 10 ඉඳන් 2 වෙනකන් දෙවෙනි යාම ඊළඟට පාන්දර අරුණෝදේ වැටෙනකන් තුන්වෙනි යාම ඔන්න ඔය මැදියම් යාමේ බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට වෙන් කරලා තිබුණ දවසේ පැය 4ක පමණ කාලයක් දෙවියන් වෙනුවෙන් තමයි වෙන් කරලා තිබුණේ බොහෝ දෙවිවරු බ්‍රහ්ම දේවතාවරු තමන්ගේ ගැටලු ප්‍රශ්න අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ ඒ රාත්‍රී කාලේ තමයි තමන්ගේ ධර්ම ගැටළු විසඳගෙන යන්නේ. ඊට අමතරව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න දිව්‍ය ලෝකෙට වැඩම කරලා. මිනිස්යන්ට මේ ගැඹීර දේශනාව එක දිගට අහගෙන ඉන්න අමාරුයි. දැන් හිතන්න අපි අභිධර්ම පොතක් හරි කොටසක් හරි බොහොම අමාරු වෙන්නේ කොටසෙන් කොටස ටිකෙන් ටික මේ දේශනා අහලා 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 මතක තියාගන්නේ. දැන් 84,000ක ධර්මස්කන්ධෙන් 42,000ක්ම තියෙන්නේ අභිධර්මයේද 21,000ක ධර්මස්කන්ධයක් සූත්‍ර පිටකේද 21,000ක ධර්මස්කන්ධයක් විනය පිටකේද 42,000කම ධර්මස්කන්ධයක් තියෙන අභිධර්ම පිටකේද එතකොට මනුස්ස ලෝකේ අපිට ඒක පොත් ගණනාවකින් තිබුණාට දෙවියන් එක දේශනාවක් තුල ඒ දේශනාව අහලා දැන් මනුස්ස ලෝකේ මාස 3ක් ගත වුණා දෙවියන්ගේ දිව්‍ය කාලයෙන් විනාඩි කීපයක් තමයි මේ දේශනාවට ගත වෙලා තියෙන්නේ. මනුස්ස ලෝකේ කාලයයි දිව්‍ය ලෝකේ කාලයයි ගත්තාම කාලයේ විශාල වෙනසක් තියෙනවා. මනුස්ස ලෝකේ අවුරුදු 50ක් කියන්නේ චාතු මහරජික දිව්‍ය ලෝකේ දිව්‍යන්ට එක දවසයි. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන්නේ තෞතිසා දෙවියන්ට එක දවසයි. බුදුහාඳුරු තෞතිසා දෙව්ලොවනි මේ දේශනාව කරන්නේ. එතකොට මනුස්ස ලෝකෙන් අපිට මිනි මාස 3ක වගේ කාලයක් වස් මාස 3 බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව දෙව්ලොව පැවැත්තුවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් බලන්න මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ සමහර ප්‍රශ්න පවා දෙවිවරු තමයි අහලා බුදුහාමුදුරන්ගේ निराකරණය කරලා දුන්නේ. දැන් මංගල සූත්‍රය ගැන හිතන්න. මිනිස්සු අවුරුදු 12ක් මංගල කරුණු මොනවද 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 වාද කරනවා විවාද කරනවා බැන ගන්නවා රණ්ඩු වෙනවා. කට්ටියක් කියනවා දිට්ටි මංගලික, කට්ටියක් කියනවා සුත මංගලික, කට්ටියක් කියනවා මුත මංගලික. මිනිස්ස ලෝකේ වාද විවාද යනවා. අවුරුදු 12ක් දෙවියන් දිව්‍ය සභාව රැස්වෙච්ච වෙලාවේ බැලුවා මේ ප්‍රශ්නේ දිව්‍ය ලෝකයට ඇවිල්ලා දෙවිවරු අතරත් මේ කතාව මොනවද මංගල කරුණු කියලා දෙවියනුත් දැන් මේවා ගැන සාකච්ඡා කරනවා. සක්‍ර දෙවියන් විමසලා බැලුවා මේ මංගල කරුණු ගැන කොහෙන්ද මේ ප්‍රශ්නේ ආවේ? මනුස්ස ලෝකේ අවුරුදු ගාණක් මනුස්ස ලෝකේ කාලෙම අවුරුදු 12ක් මංගල කරුණු ගැන මිනිස්සු වාද විවාද කර කර ඉන්නවා. මනුලව බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ ඉන්නවා. මිනිස්යන් අතර කාටවත් මොලේ නැහැ ගිහිලා බුදුහාමුදුරන්ගෙන් ඕක අහලා දැනගෙන ඒක තේරුම් ගන්න නුවණක් නැහැ. වාද කර කර ඉන්නවා. ඒ වෙලාවේ දෙවිවරු එකතු වෙලා සක්‍ර දෙවියන් දේවතාවෙකුට පවරනවා ඔබ ගිහින් මේ මංගල කරුණු මොනවද කියලා දෙවියන් මේවා ගැන සාකච්ඡා කරලා තීරණ ගන්න අවශ්‍ය නැහැ. සූර්යා පායලා තියෙද්දි දෙවිවරු මංගල කරුණු මොනවද කියලා සාකච්ඡා කර කර ඒවට උත්තර හොයනවා කියන්නේ හරියට සූර්යා පායලා තියෙද්දි පුංචි තරුවකින් අඳුර දුරු කරන්න හදනවා වගේ වැඩ. අන්න තුන් ලෝකෙටම ආලෝකය පහළ කරන සූර්යා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ඔබ ගිහින් බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගන්න මංගල කරුණු මොනවද කියලා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් යනින් සම්මත කරපු දේවතාවෙක් එදා රාත්‍රී බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා මුළු මහත් ජීවිත වනයේම බබළුවාගෙන ආපු මේ දේවතාව බුදුහාමුදුරන්ට වැඳගෙන අහනවා බහූ දේවා මනුස්සාච මංගලානි අචිත්තයෝ බොහෝ දෙව් මිනිසුන් මංගල කරුණ මොනවද කියලා වාද විවාද කර කර ඉන්නේ. ආඛංකමානා සොත්තානම් බ්‍රූහි මංගල මුත්තම ස්වාමීනි භාග්‍යතුමාස මේ මංගල කරුණ ගැන දෙව් මිනිසුන් ගැන කරුණාවේ දේශනා කරන සීක්වා කියලා බුදුහාමුදුරන්ට ආරාධනා කරා. ඒ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍ර දේශනා කරන. දැන් මේ මහා මංගල සූත්‍ර කරුණු ඔක්කොම බලන්න අපිට කොච්චර වැදගත්ද. හැබැයි ඒ කාරණා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට මතු කරලා බුදුහාමුදුරන්ගෙන් අහලා ඒව මතු කරලා දුන්නේ දෙවිවරු. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල දෙවියන්ගේ සම්බන්ධය ගැනගත්තු බුදුරජාණන් වහන්සේගේ මුළු ජීවිත කාලයේ පුරාම එකින් එක හැම තැනම ගත්තොත් දෙවියන් කොච්චර සම්බන්ධද මේ බුද්ධ ශාසනයට. ඒ නිසා පින්වතුනි අපි මතක තියාගන්නට ඕනේ දෙවියන් අතර බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලාපු දෙවිවරු අදත් වැඩ ඉන්නේ. මනුස්ස ලෝකේ අපිට බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 2560 ගණනක් වුණාට දෙවියන්ගේ දිව්‍ය කාලෙන් ඊයට එච්චර කාලයක් නෙමෙයි. දැන් චාතු මහරජික දිව්‍ය ලෝක කියන්නේ මනුස්ස ලෝකේ අවුරුදු 50ක් එහෙට එක දවසයි. එහෙමනම් ඒ දෙවිවරුන්ට බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 52ක් 53ක් වගේ කාලයක් මාසෙක කමාරක් වගේ දැනෙන්නේ. මනුස්ස ලෝකේ අවුරුදු 100ක් කියන්නේ තෞතිසා දෙවියන්ට එක දවසයි. එහෙනම් තෞතිසාවේ දෙවිවරුන්ට බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 25ක් 26ක් වගේ මාසයක්වත් නැහැ. ඊටත් ඉහළ තියෙන යාම දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 200ක් ඒ දෙවියන්ට එක දවසක්. ඒ දෙවිවරුන්ට දැනෙන බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 12ක් 13ක් වගේ සති දෙකක්වත් නැහැ වගේ. ඉහළින් තියෙන තුසිත දෙවිවරු මනුස්ස ලෝකේ අවුරුදු 400ක් එහෙට එක දවසයි. බුදුහාඳුරු පිරිනිවන් පාල දවස් 7ක් වගේ කියායට දැරෙයි සතියක් වගේ තුසිත දෙව්ලොව දෙවිවරුන්ගේ කාලේ. ඉහළින් තියෙන නිම්මාන රති දෙව්ලොව මනුස්ස ලෝකේ අවුරුදු 800ක් එහෙට එක දවසයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවස් 3ක් වගේ යායට දැන්නේ දෙකමාරක් 3ක් වගේ ඉහළම දිව්‍ය තලයේ සදෙව්ලව ඉහළම දිව්‍ය තලයේ තමයි පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ අවුරුදු 1600ක් ඉහෙත එක දවසයි දැන් ඔබම හිතන්න මනුස්ස ලෝකෙන් අවුරුදු 1600ක් ගත වෙනවා කියන්නේ නිම්මාන රති දෙවියන්ට එක දවසක් ගෙවුණා කියන එක දවසකුත් පැය 14ක් වගේ කාලයක් තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ ආයට ගෙවිලා තියෙන්නේ අපේ කාලෙන් මේ ගණන් හදලා බලපුවහම දෙවියන්ගේ දිව්‍ය කාලයත් එක්ක ගලපලා එහෙමනම් පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මාර්ගඵල ලබපු දෙවිවරු අදත් දිව්‍ය තලවල ඉන්නවා සක්‍ර දෙවියන් කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙක් පෘථග්ජන දෙවි කෙනෙක් නෙමෙයි දීඝනිකාය තියෙන සක්ක පඤ්ඤ සූත්‍රයේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා අවසන් වෙනකොට සක්‍ර දෙවියෝ සෝවාන් වෙනවා ඒ නිසා දෙවිවරු කියන්නේ දෙවිවරු අතර බොහෝ මාර්ගඵලලාභී දේවතාවරු ඉන්නවා මිත්‍යා දෘෂ්ටිකායත් ඉන්නවා පෙර පිනෙන් දිව්‍ය ලෝකෙ ඉපදිච්ච මිත්‍යා දෘෂ්ටිකායත් ඉන්නවා ඒ නිසා දෙවියන් අතර සම්මා දිට්ඨික මිත්‍යා දෘෂ්ටික දේවතාවරු ඉන්නවා බොහෝ මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා පින්වතුනි දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවා හැබැයි මේ පිහිට වෙන්නේ ඔබට ඕන විදිහට කෝ දෙවියන් සල්ලි ගෙනත් දෙනවද මේ කාටවත් මේ සල්ලි ගෙනත් දෙනේව නෙමෙයි දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙන්නේ මිනිස්සු සිල්වත් නම් ගුණවත් නම් ධර්මී හැසිරෙනවා නම් අන්න කෙනෙක් මෛත්‍රී සහගතව සිල්වත් ගුණවත් මෛත්‍රී භාවනා වඩනවා නම් මෛත්‍රී ආනිසංසවල ධර්මයේ තියෙනවා දේවතාරක්ඛන්ති අන්න දෙවිවරු යාව ආරක්ෂා කරනවා කවද රකින්නේ මෛත්‍රිය වඩන කෙනා ඊළඟට සීල් රකින්න කෙනා දෙවිවරු පොය දවස්වලට සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා සීල් ගුණ දහම් රකින්න අය ගැන සාකච්ඡා කරනවා කියන දෙවිවරු සතුට වෙනවා කියන මනුස්ස ලෝකයේ අසවල් අසවල්ලායි උපෝසතේ රකින්න පින් කරනවා දන් දෙනවා දෙවියන් සාදුකාර දීදී ඒ පින් අනුමෝදන් වෙනවා කියන ඒ නිසා ධර්මී හැසිරෙන දෙවිවරුන්ගේ පිහිට රැකවරණේ උපකාර ධර්මයේ හැසිරෙන කෙනාට ධර්ම මාර්ගය යනකොට ලැබෙනවා. පින්වතුනි ඒ නිසා ඔබ සිල්වත් ගුණවත් මේ ධර්ම මාර්ගය වඩා ගන්න. පංචකාමයන් තුල බොහෝ වෙලාවට මිනිස්සු ගිහිල්ලා මේ රස්තාවක් හදලා දෙන්න, නඩුව දිනවලා දෙන්න, තරහාකාරයන්ගෙන් පලි ගන්න, කසාදයක් දුවට හොයලා දෙන්න, දෙවිවරු මේ කපුකම් කරන්නවත් ඔය වගේ දේවල් වලට මේ දෙවිවරු දිව්‍ය ලෝකෙන් ඇවිල්ලා මෙහෙ එන්නේ නැහැ. ඒ නිසා දෙවියන් කියන්නේ කවුද දෙවියන් ඉන්නේ කොහෙද මේ කාරණාව ධර්මානුකූලව තේරුම් අරගෙන දෙවියන්ගෙන් පිහිට ලබන්න නම් ඔබ ධර්මානුකූලව කටයුතු කරන්න